අද ඔබ හමුවන්නේ අනුරාධපුර කලාපයේ සේවය කළ ප්‍රාථමික අධ්‍යාපන ගුරු උපදේශිකා සුධර්මා ජයලත් ගුරුතුමිය සමගින් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී මහනිලුබෑව විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ශිෂ්‍යත්ව දේශක DS සරත් ගුණතිලක ගුරුතුමා.
වෙනද වගේම ගුවන් විදුලි යන්ත්‍රයේ ඉස්සරහට ඇවිල්ලා ඔන්න සෝදානමින් ඉන්නේ පාඩමට. එහෙමනම් ඔන්න අපි යනවා ශිෂ්‍යත්ව පාඩමට. මම දෙන්නම් ගණන් කීපයක්. ඒ ගණන් ටික ලියාගෙන ඔයා චුට්ටක් ඔයාගේ මනසට දාලා බලන්න මේක හදන්න පුළුවන් ක්‍රමයක් ඔයාට මතක් වෙනවද කියලා. එමෙ නැති වුණොත් අපි මේ ගණන් ටික හදන ක්‍රමය සාකච්ඡා කරලා වෙනද වගේම සරලව මේ වැඩේ අවසන් කරමු. එමනම් ඔන්න පළවෙනි ගාන ලියාගන්න සූදානම්. දැන් පැන්සල අරගෙන අර අවි අමෝරා ගත්තා වගේ පැන්සල අමෝරාගෙන ඉන්නේ ලියන්න නේද? ඔන්න පළවෙනි ගාන ලියාගන්න. ගඩොලක සම්පූර්ණ බර. ගඩොලක සම්පූර්ණ බර. එම ගඩොලේ බරෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3කි. ගඩොලක සම්පූර්ණ බර. එම ගඩොලේ බරෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3කි. ගඩොලේ සම්පූර්ණ බර සොයන්න. ගඩොලේ සම්පූර්ණ බර සොයන්න. ඔන්න පළවෙනි ගාන. මං අපහු කියන්නම්. ගඩොලක සම්පූර්ණ බර. එම ගඩොලේ බරෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3කි. ගඩොලේ සම්පූර්ණ බර සොයන්න. ඉඩ අරගන්න රූල් කීපයක්. දෙවනි ගානත් ලියාගන්න. දිලිනිගේ බර. ඇගේ බරෙන් 3න් 1ක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දිලිනිගේ බර. ඇගේ බරෙන් 3න් 1ක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දිලිනිගේ බර කොපමණද? දිලිනිගේ බර කොපමණද? දැන් ඔයාට පුළුවන් ටිකක් වේගෙන් ලියන්න. ඔන්න මන් දෙවෙනි ගාන ආපහු කියනවා. දිලිනිගේ බර. ඇගේ බරෙන් 3න් 1ක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දිලිනිගේ බර ඇගේ බරෙන් 3න් 1ක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දිලිනිගේ බර කොපමණද? දිලිනිගේ බර කොපමණද? ඔන්න තුමිනි ගාන ලියාගන්න යන්නේ. තුමිනි ගාන ලියාගන්න. පියල්ගේ වයස ඔහුගේ වයසෙන් 5න් 2ක් සහ ඔහුගේ වයසෙන් 5න් 2ක් සහ තවත් අවුරුදු 24කි. තවත් අවුරුදු 24කි. පියල්ගේ වයස කොපමණද? ඔන්න තුමිනි ගාන මං ආපහු කියනවා. පියල්ගේ වයස ඔහුගේ වයසෙන් 5න් 2ක් සහ තවත් අවුරුදු 24කි. පියල්ගේ වයස කොපමණද? තව ගොඩක් ගණන් දෙන්නද? මේ ගණන් තුන හදලා ඉමුද? මොකද කියන්නේ? මට හිතෙනවා මේ ගණන් තුන හදලා ඉමු කියලා. කැමති නේද? එහෙමනම් අපි මේ ගණන් තුන හදලා ඉමු. ඉතින් චුට්ටක් කල්පනා කරාද මේ ගණන් තුන මේ වගේ ගණක් ආවොත් කොහොමද හදන්නේ කියලා? චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. පළවෙනි ගණෙන් දීලා තියෙනවා ගඩොලක සම්පූර්ණ බර. එම ගඩොලේ බරෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3කි. ගඩොලේ සම්පූර්ණ බර සොයන්න. විනාඩි 3ක් විතර දෙන්නම් ගණන් තුන හදන්න. අපි යමුද ලස්සන සින්දුවක් අහන්න? එහෙමනම් අපි ලස්සන සින්දුවක් අහන අතරතුරේ ඔයා ගාන හදන්න. මොනවද මුත්තේ මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ?
මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ?
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි, අඹ ඇටයක් සිටුවන්නට හාරමි.
මොනවද මුත්තේ මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ?
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි, අඹ ඇටයක් සිදුවන්නට හාරමි. නොපතන් යුතුකම පමණක් ඉටු කොට තබනෙමි.
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකි දේ නොම තේරෙයි මට.
පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස, හැදුනොත් කොහොමට ඔබටම වෙයි දොස? අම්බගස්වල පලයෙන් අප කවුරුත් ලබනෙමු පල. අපෙන් පසුව එන අයටත් එම පල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම.
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි, ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි.
අපෙන් පසුව එන අයටත් ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම.
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි, ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි. ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි. ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි.
හොඳයි, එහෙමනම් ඔන්න ලස්සන ගීතයක් අපි සවන් දුන්නා. ගීතයකට අපේ ගාන මතක ඇති පළවෙනි ගාන. මම කිව්වේ ගඩොලක සම්පූර්ණ බර, එම ගඩොලේ බරෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3කි. ගඩොලේ සම්පූර්ණ බර සොයන්න කියලා. ආදරණීය දුවේ පුතේ, කටුකොලය අරගෙන ඔයා අඳින්නකො ගඩොලක් වගේ ඍජුකෝණාශ්‍රාකාර කොටුවක්. ඒකට ඝනකමක් නැති වුණාට කමක් නැහැ. ඊට පස්සේ ඒක බෙදන්න දෙකට. අපිට කියනවා ගඩොලක සම්පූර්ණ බර, එම ගඩොලේ බරෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3කි. එහෙමනම් හරිමැදින් ඉරක් ගහලා දෙකට බෙදා ගන්න. බෙදාගෙන දැන් ඔන්න ගඩොල හරිමැදින් දෙකට බෙදලා තියෙන්නේ. මේ ගඩොලේ සම්පූර්ණ බර ගඩොලෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3යි. එහෙමනම් මේ තවත් කිලෝග්‍රෑම් 3 කියලා කියන්නේත් ඇත්තටම ගඩොලෙන් භාගයක බර තමයි. ගඩොලේ සම්පූර්ණ බර එම ගඩොලෙන් භාගයක් සහ තවත් කිලෝග්‍රෑම් 3යි. එමනම් ගඩොලෙන් භාගයක් තියෙනවා, තවත් කිලෝග්‍රෑම් 3ක් තියෙනවා. ගඩොලෙන් භාගයක් තියෙනවා, නැති ගඩොලෙන් භාගයක්. ඒ නැති ගඩොල් භාගයේ බර කිලෝග්‍රෑම් 3යි. නැති ගඩොල් භාගයේ බර කිලෝග්‍රෑම් 3යි නම් ඇති ගඩොල් භාගයේ බරත් කිලෝග්‍රෑම් 3යි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඒ නැති භාගයට 3ක් දැම්මොත් කිලෝග්‍රෑම්, මේ තියෙන භාගයටත් කිලෝග්‍රෑම් 3යි. එහෙමනම් ගඩොලේ බර කිලෝග්‍රෑම් 6යි. මම හිතනවා සමහර විට ඔයාගේ උත්තරේ හරි ඇති කියලා. උත්තරේ වරදින්නත් පුළුවන්. වැරදි වැරදි තමයි හදාගන්නේ. අපි එහෙමනේ වැරදුනා කියලා බනින්නේ නැහැ. හැබැයි වැරදුනහම තමයි ස්ථිර වශයෙන්ම ඔයාට ආයේ වරදින්නේ නැහැ කියලා අදිෂ්ඨානයකින් මේක හිතේ තැන්පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි ගියපු අයත් ගොඩක් හොඳයි. එහෙමනම් ඔය වගේම ඔය ක්‍රමයටම අපි ඊළඟ ගානත් හදන්න යමුද? ශිෂ්‍යත් විභාගෙට මේ වගේ ගණන් එන්න පුළුවන්. හිතලා කරන්න ඕනේ. මේව ගණිත ගැටලු නෙවෙයි. මනෝමයෙන් හිතලා මේ තමයි විභව්‍යතාවයන්. වට ගණන් ගැටලු නෙමෙයිනේ ප්‍රශ්න පත්‍රයට එන්නේ. විභව්‍යතාවයන් ඇසුරෙන් පුංචි පුංචි සංකල්ප ඔයාගේ මනස මෙහෙවලා එහාට මෙහාට ඇස් කරකවල චුට්ටක්. එහෙමනි ගණන් හදන්නේ නේද? ඉතින් බලන්න දෙවනි ගාන. ඒකෙදි කියනවා දිලිනිගේ බර ඇගේ බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දිලිනිගේ බර ඇගේ බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දිලිනිගේ බර කොපමණද? ඉතින් එහෙමනම් අපි ඒකටත් කොටුවක් ඇඳගමු. දිලිනි වඳින්න බෑනේ. එහෙමනම් අපි ඒකටත් අර වගේම ඍජුකෝණාශ්‍රාකාර කොටුවක් ඇඳගමු. කටු සටහනක කටුකොලේ කැඳ ගන්න කියනවා. අපට උපදෙස් දීලා තියෙනවා දිලිනිගේ බර ඇගේ බරෙන් තුනෙන් එකක්. එහෙමනම් ඒ කොටුව සමාන කොටස් තුනකට බෙදෙන විදිහට මැදින් ඉරි දෙකක් ඇඳ ගන්න. එතකොට සමානව කොටස් තුනකට බෙදිලා තියෙයි. මේ තමයි දිලිනිගේ සම්පූර්ණ බර. දිලිනිගේ බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. දැන් කිලෝග්‍රෑම් බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16ක් නේ කියන්නේ. එහෙමනම් මේ කොටු තුනෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16යි. එහෙමනම් තුනෙන් එකක් ඉතුරු කරලා ඉතුරු කොටසට කිලෝග්‍රෑම් 16ක් නේ වෙන්නේ. එහෙමනම් කොටු දෙකක් ඉතුරු වෙනවා. ඒ කොටු දෙකම 16යි නම් ඒ කොටු එකක් 8යි. එහෙමනම් ඉතුරු කොටසත් 8යි. එහෙමනම් 8ේ කොටු තුනක් තමයි එන්නේ. මං හිතනවා මං කිව්ව දේ තේරුණා කියලා. දිලිනිගේ බර ඇගේ බරෙන් තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16කි. එහෙමනම් අපි කොටුවක් ඇඳගත්ත ඍජුකෝණාශ්‍රාකාර තුනෙන් එකක් හින්දා අපි සමාන කොටස් තුනක් බෙදාගත්ත මේ ඍජුකෝණාශ්‍රාකාර කොටුව තුනෙන් එකක් සහ තවත් කිලෝග්‍රෑම් 16ක් නිසා තුනෙන් එකක් එක පැත්තක තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා තුනෙන් දෙකක්. එහෙමනම් අඩු තුනෙන් දෙකක්. ඒ තුනෙන් දෙක කියන්නේ 16ක්. තුනෙන් දෙකක් කියලා කියන්නේ කොටු දෙකක් කියන්නේ 16ක් නම් එක කොටුවක් කියන්නේ 8ක්. එහෙමනම් මේ තුනෙන් එකක් කියන්නේ 8ක් නම් කොටු තුන කියන්නේ 8 ඒවා තුනක් කිලෝග්‍රෑම් 24යි දිලිනිගේ බර. ඔය විදිහට ඔයාට පුළුවන් ඉඩමක ප්‍රමාණය හොයාගන්න. එව නැත්තම් මුදලක් ගැන ගාණක් දුන්නොත් හොයාගන්න. නැත්තම් පළතුරු ගාණක් දුන්නොත් හොයාගන්න. වාහන සංඛ්‍යාවක් දුන්නොත් හොයාගන්න. මේ විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා කොටුවක් ඇඳගන්න, නැත්තම් රවුමක් ඇඳලත් මේ වැඩේ කරන්න පුළුවන්. හරි සරලයි. මේකට ඕනේ නෑ මහා ලොකු ගණිත දැනුමක්. මේකට ඕනේ ඔයාට හිතන්න, කල්පනා කරන්න අවශ්‍යතාවය විතරයි. ඒක නිසා මතක තියාගන්න පුතේ, ශිෂ්‍යත් විභාගෙට මහා හරබර ලොකු ගැටලු එන්නේ නෑ. ඒක විශ්වාසෙම මම කියන්නේ. අවුරුදු 20ක් විතර මේ ශිෂ්‍යත් විභාගෙත් එක්ක අපි සමීපවම කටයුතු කරනවා. හැම අවුරුද්දකම ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න සකස් වෙන ආකාරය පිළිබඳව අපි සැලකිල්ලෙන් ඉන්නේ, අවබෝධයෙන් ඉන්නේ. එහෙමනම් අමාරු ඒවා එන්නේ නැහැ. විශ්වාසෙන්ම කියන්නේ. ඔය එහෙමනම් ඔන්න අපි යනවා තුන්වෙනි ගාන හදන්න. දැන් මම හිතනවා මම හදන්න ඕනෙත් නැහැ, ඔයාට හදන්න පුළුවන් කියලා. ඒ වුණාට උදව් කරන්න එපැයි. එහෙම අපහසු යාළුවොත් ඇති. පාඩමට මැදින් සම්බන්ධ වෙච්ච අයත් ඇතිනේ. එමනම් ඔන්න තුන්වෙනි ගාන මං ඉස්සෙල්ලා කියන්නම් ආපහු වතාවක්. පියල්ගේ වයස ඔහුගේ වයසෙන් 5-2ක් සහ තවත් අවුරුදු 24කි. පියල්ගේ වයස කොපමණද කියලා ඇහුවේ. එහෙමනම් ඔන්න ඔයාට ලේසි ක්‍රමයක් මම කියන්නම්. පියල්ගේ වයස ඔහුගේ වයසෙන් 5-2ක් කියන නිසා අර වගේම දිග කොටුවක් ඇඳගන්න ඍජුකෝණාශ්‍රයක් වගේ 5-2ක් නිසා මේ කොටුව මැදින් ඉරි 4ක් ඇඳලා මේ කොටුව පහට බෙදා ගන්න. ඉරි 4ක් ඇඳාම පහට බෙදෙනවා. පහට බෙදා ගන්න. ඊට පස්සේ කියනවා ඔහුගේ වයසෙන් 5-2ක් සහ තවත් අවුරුදු 24. එනම් 5-2ක් ඉතුරු කරලා ඉතුරු වෙනවනේ 5-3ක්. ඒ කියන්නේ කොටු තුනක්. ඒ කොටු තුන සමානයි 24යි. කොටු තුන 24යි නම් කොටු එකක් කියන්නේ 24 තුනෙන් බෙදුවාම 8යි. එහෙමනම් එක කොටුවක් 8 ගානේ කොටු පහටම 8 8 8 8 දාන්න. එතකොට අපට එනවා පියල්ගේ වයස 8 5 40යි කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ ගැටලුවක් හදන්නේ. මේකට මහා ලොකු දැනුමක් ඕනෙ වෙන්නේ නැහැ. ඔයා කල්පනා කරන විදිහයි වැදගත් වෙන්නේ. ඔයා දන්නවා එක එක්කෙනා එක එක ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය වෙනස්. හැබැයි සමහරු ඒක ඉතා වෙනස් විදිහකට කල්පනා කරලා ඒ ගැටලුවට උත්තර සපයනවා. ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඕනේ. හරියට මේ වගේ. මහ වැස්සක් එනකොට මේ අහිංසක කුරුළු පැටව ටික ඔක්කොම තෙමෙනවා. වා දැකලා ඇති වඩු කුරුල්ලා ලස්සන කලාත්මක නිර්මාණාත්මක කූඩුවක් හදන්නේ අවුවට වැස්සටත් ඔරොත්තු දෙන විදිහට. වැස්සටවත් ඒක තෙමෙන්නේ නැහැ. ඒ තරමටම ඒක නිර්මාණශීලී. හැබැයි ගොඩක් කුරුල්ලොන්ට මේ වඩු කුරුල්ලන්ට වගේ කූඩුවක් හදාගන්න පුළුවන් කමක් නැහැ. එයාලා හදන්නේ නිකන් කූඩයක් වගේ. යටින් ශක්තිමත් කෙඳි සම්බන්ධ කරලා පුළුන් වගේ සැහැල්ලු දේවල් වියලි කොළ වගේ දේවල් එකතු කරලා එයාලා පුංචි කූඩුවක් හදාගන්නවා. ඒක මේ බිත්තර ටික බිම වැටෙනවට විතරයි. කුරුළු පැටවු ටික බිම වැටෙනවට විතරයි. ඒකේ නෑ වහලයක්. ඒ හින්දා කූඩුවල ඉන්න කුරුල්ලොත් පුතේ තෙමෙනවා. ගොඩක් කුරුල්ලෝ කූඩු හදන්නේ මේ කිරිල්ලිය බිත්තර දාන කාලෙට. ඊට පස්සේ කිරිල්ලිය බිත්තර දාලා පැටවු ලොකු වුණාම එයාලා කූඩුවෙන් නිගිලිලා යනවා. ආයේ පැටවුනුත් එක්ක මේ කූඩුවට එන්නේ නෑ එයාලා. ඒ කූඩුව අතහරිනවා. ඊට පස්සේ අවුවෙන් වස්සෙන් ආරක්ෂා වෙන්න මෙයාලා ගස්වලට තමයි යන්නේ. ඔයා දන්නවා ගහක අත්තක ඉන්නකොට කුරුල්ලෝ මේ ගහේ අත්ත හුලඟට එහාට මෙහාට වෙන්න පුළුවන් වෙහි වෙලාවේ. එතකොට කුරුල්ලෝ තෙමෙනවා. මේ පිහාටු තෙමුනහම මෙයාලට ඉගිලෙන්නත් බැරි වෙනවා. එයාලා ගොඩාක් අපහසුතා විඳිනවා. මාස 4ක් 5ක් එක දිගට වහින කාලේ මෙයාලා ඔය වෙහි කාලේ දිගටම තෙමෙනවා. කුරුල්ලෝ එහෙම අපහසුතාවෙන් තමයි වැහි කාලය ගත කරන්නේ. හැබැයි පුතේ රාජාලියෝ උගුස්සෝ වගේ සත්තු වැහි වෙලාවට ආරක්ෂා වෙන්නේ වෙනත් ක්‍රමයකට. ඔවුන් මේ මහ වැස්සට තෙමෙන්නේ නැහැ. ඔවුන් වැහි වලාකුළු අහසේ පිරෙනකොට ඒ වැහි වලාකුළු නැති පැත්තකට පියාඹලා අහසේ උඩට යනවා. වැහි වලාකුළු වලට උඩින් ගිහිල්ලා මෙයාලා වැස්සෙන් ආරක්ෂා වෙනවා. එතකොට එකම ප්‍රශ්නය වැස්ස කුරුල්ලන්ට. හැබැයි ඒ ප්‍රශ්නයට පුංචි කුරුළු කොබෙයන් මයිනන් ගිරවුන් ඔක්කොම මුහුණ දුන්නේ එකම විදිහකට. කොණ්ඩ කුරුල්ලන් චූටික්කන් බත්තිච්චන් ඔක්කොම තෙමුණ වැස්සට. හැබැයි රාජාලි උගුස්සෝ වගේ සත්තු වැස්සට පෙර වැහි වලාකුළු වලට උඩින් පියාඹලා ඔවුන් වැස්සෙන් බේරුණා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔයා ටිකක් ඉහලින් හිතන්න ඕනේ. ඉහලින් හිතනකොට තමයි පහළ හොඳට පේන්නේ. එහින්දා ඔයා ප්‍රශ්න දිහා බලනකොට සාමාන්‍ය විදිහට සරල විදිහට බලනවා වගේම ඔයා ටිකක් අලුත් විදිහකට බලන්න ඕනේ. වෙනස් විදිහකට බලන්න ඕනේ. මේක මෙහෙම වෙනවනම් ඇයි මේක මෙහෙම වෙන්න බැරි කියලා තර්ක කරන්න ඕනේ. ඔයා දන්නවා විභව්‍යතාවයක් තියෙනවා තර්කණය කියලා, නැත්තම් තර්කන හැකියාව කියලා. එමනම් ඒ වගේ තර්ක කරමින් ඔයාට මේ විභාගයට මුණ දෙන්න වෙයි. එමනම් ඔන්න අපි ගණන් තුනක් හදලා ඉවරයි. එමනම් අපි තවත් එක කොටසකට යනවා. මේ විභාගයට අනිවාර්යෙන්ම එන කාලය පාඩම ඇසුරෙන් සකස් වෙන තවත් ගණිත කොටසක්. අපි දන්නවා රජරට ගුරුගෙදර වැඩසටහනින් මේ කාලය පාඩම සම්බන්ධයෙන් පාඩමක් අරගෙන ආවා. එහිදී කාලය ගැන ඔයාලට නිවැරදි අවබෝධයක් ලැබුණා. සරලම තැන ඉඳලා යම් සංකීර්ණ තැනක් දක්වා. හැබැයි කාලයේ ශිෂ්‍යත් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්න වර්ගයේ ඒව ගැනයි අපි අද කතා කරන්නේ. එහෙමනම් 2021 7 මාසයේ 3 සෙනසුරාදා රජරට ගුරුගෙදර පාඩම ප්‍රචාරණය වුණාම මේ පාඩමෙන් අහපු ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු එවූ ආදරණීය දූපුතුන් චුට්ටක් මතක් කරන්න ඕනේ. අපි අහපු ප්‍රශ්නය මුවන් සහ පැස්බරන් පමණක් සිටින සත්වෝද්‍යානයක යම් කොටසක ඔවුන්ගේ පාද ගණන ඇහුවා, හිටපු සතුන් ගණන කිව්වා. එහි සිටි මුවන් ගණනත් පැස්බරන් ගණනත් තමයි ඇහුවේ. නිවැරදි පිළිතුර මුවන් 53 පැස්බරන් 76. මේක තමයි නිවැරදි පිළිතුර. මුවන් 53 පැස්බරන් 76. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවලා තිබුණා ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ අනුරාධපුර අදිති, එවැගේම රස්මි අනුරාධපුර සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලේ, ලසංග අනුරාධපුර බුදුගෙයින්න විද්‍යාලේ, එවැගේම මහාරි උදිතරසි බුදුගෙහින්න විද්‍යාලය කැකිරාව හිමංජ හර්සද එවගේම හිමංජනා හිරුදිනි මම හිතන්නේ ට්වින්ස්ලා විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ හිඟුරක්ගොඩ හිඟුරක්ගොඩ විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලෙන් අපට යාළුවෝ ගොඩක් නිවැරදි පිළිතුරු එවලා තිබුණා සෙනුරි කැකිරාව මැඳගම විද්‍යාලය සිනුර සස්විඳු හතර ශ්‍රේණිය රළපනාව ප්‍රාථමික විද්‍යාලය නොච්චියාගම සනුල දම්සිත පැල්බෙන්දියාව විද්‍යාලය එයත් හතර ශ්‍රේණිය සිතුම් සිහන්සා මොරත්තේගම විද්‍යාලය තරුස ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලය පහ ඒ පන්ති හිමේස් රන්දික අනුරාධපුර හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලය ඔනදි පිළිහුඩුගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ නාවුල අකිත්මා නෙම්දිනි අකිත්මා නෙම්දිනි අනුරාධපුර පුසියංකොළම විද්‍යාලය චනුදි සංජලි පැල්බෙන්දියාව ප්‍රාථමික විද්‍යාලයේ හතර ශ්‍රේණි හන්සිඳු විජේ පරාක්‍රම විද්‍යාලය එවැගේම කෙනුජ අනුහස් ඔරුක් මාන්කුලම් ප්‍රාථමික විද්‍යාලය ඔවින්දි හිමන්සා පොළොන්නරුව හිඟුරක ප්‍රාථමික විද්‍යාලය එවැගේම දිනෙනි රසාංජනී පොළොන්නරුව නිකවැව ගාමිණී විද්‍යාලය විදුමින හිරන්‍ය කැබිදිගොල්ලෑව තිමිරුවේ ප්‍රාථමික විද්‍යාලය සදෙව් පබසර පොළොන්නරුව යුදගනාව විද්‍යාලය ඉනුකි ඔෂානි අනුරාධපුර ගල්කිරියාගම ප්‍රාථමික විද්‍යාලය හිමංජනා හිරුදිනි පොළොන්නරුව හිඟුරක හිඟුරක්ගොඩ විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය මනුල ප්‍රමුදිත අනුරාධපුර හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලය දසුන් ප්‍රභාත් අනුරාධපුර මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සෙනුදි සෙහන්සා පොළොන්නරුව යුදගනාව ප්‍රාථමික විද්‍යාලය ආදරණීය දූපතුන් ගොඩක් මහන්සි වෙලා ඔන්න පිළිතුර හොයාගෙන අපට කෙටිපණ වීඩියෝකින් නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා ආදරණීය දුවේ පුතේ උනන්දුවෙන් ඉන්න වැඩ කරන්න ඌමනාවෙන් ඔයාගේ උත්සාහයට උනන්දුවට වටිනාකමක් ලැබෙනවාමයි විභාගේ ඒක නිසා ඔයා හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ FM 107.3 රජරට ගුවන්විදුලියේ රජරට ගුරුගෙදර වැඩසටහන ශිෂ්‍යත්ව පාඩම හැමදාම අහන්න ඔයාට අලුත් කරුණු ගොඩාක් දැනගන්න පුළුවන් වෙයි එහෙමනම් ඔන්න උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශයේ ගෙනේන මේ රජරට ගුරුගෙදර වැඩසටහන රජරට සේවයත් එක්ක එකතු වෙලා තමයි සත්කාරයක් හැටියට මේක කරන්නේ. එහෙමනම් ඔන්න අපි යනවා ඊළඟ කොටසට. අපි අද බලමු කාලේ පාඩමේ සම්මත ඔරලෝසු වේලාව ලියනකොට අපි ලියන්න ඕනේ කොහොමද කියලා අපි චුට්ටක් දැනගමු. කාලේ පාඩමේදිත් මේ ගැන චුට්ටක් කතා කරන්න ඇති ඔයාලට. හැබැයි කාලේ පාඩමෙන් කතා කරාට වඩා එහාට ගිය තව ටිකක් අපි කතා කරන්න යන්න. සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන විට සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? ඔය සම්මත ඔරලෝසු වේලාවෙන් ලියනකොට ලියන්න ඕනේ ඉලක්කම් හතරකින්. ඉලක්කම් හතරකින් තමයි වේලාව ලියන්න ඕනේ. උදාහරණයක් හැටියට 10:34. දැන් අපි හිතමු හදිසියේවත් අපට මේ ඉලක්කම් හතරක් නැති වුණොත් ලියන්න. ඉලක්කම් හතරක් නැත්නම් අපි ඉලක්කම් හතරක් හදාගන්න වෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු පෙරවරු 7:30. පෙරවරු 7:30 කිව්වහම ඉලක්කම් 3යි තියෙන්නේ. 7:30. මේක ඉලක්කම් හතරක් කරගන්න නම් මේ සංඛ්‍යාවේ මුලට බිංදුවක් එකතු කරන්න ඕනේ. එතකොට 0.7230 වෙනවා. 0.7230 වෙනවා. දැන් පැරණි නිර්දේශනං ශිෂ්‍යත් විභාගයේ ඉස්සර තිබුණු විදිහට නම් එක තිතක් තිබුණත් ලකුණු දුන්නා. තිතක් නොදැම්මත් ලකුණු දුන්නා. හැබැයි අපේ විෂය නිර්දේශයේ පැහැදිලිව කියලා තියෙනවා මේ ඉලක්කම් දෙකක් අතරට 32ක් තියන්න කියලා. ඒ විදිහට මොයා ලියන්න පුරුදු වෙන්න. සාමාන්‍ය ඔරලෝසු වේලාවකින් දැක්වෙන පස්වරු වේලාවක් නම් ඉලක්කම් හතරක් සැකසෙන ලෙස ඒට පැය 12ක් එකතු කරලා සම්මත වේලාව හදාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට පස්වරු 2:30 කිව්වොත් අපි සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්නේ 2:30ට එකතු කරනවා පැය 12. 2:30ට පැය 12ක් එකතු කරාම 14:30 වෙනවා. ඒ වගේම 3:45ට පැය 12ක් එකතු කරාම 15:45 හැටියට සකස් වෙනවා. 15:32:45. ඉස්සර නම් මේක ලියනකොට මුලින් පැය කියලා ලිව්වා. එහෙම නැත්තම් අගට H ලිව්වා. Hours කියලා කියන්න. ඉතින් දැන් එහෙම ලියන්නේ නැහැ. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ ඉලක්කම් හතරකින් ලියන්න ඕනේ. ඉලක්කම් හතරක් නැති වෙලාවක මුලට බිංදුවක් දාලා ඉලක්කම් හතරක් ලෙස සකස් කරගන්න ඕනේ. මේ ඉලක්කම් හතරේ ඉලක්කම් දෙක දෙක යුගල කරමින් මැදට 32ක් තියන්න ඕනේ. පස්වරු වේලාවක් නම් මේ පස්වරු වේලාව හදාගන්න පුළුවන් පස්වරු එකෙන් පස්සේ එක හෝ එකෙන් පස්සේ වේලාවක් නම් පැය 12ක් එකතු කරලා. පස්වරු 12යි 40 වගේ වේලාවක්. එලෙසම තිත්තිර මත එලෙසම ඔයාට උත්තර ලියන්න පුළුවන්. පස්වරු 12යි 40 වගේ වේලාවක් ලියනකොට ඒ විදිහටම අපට ලියන්න පුළුවන්. ආයේ එකට පැය 12ක් එකතු කරන්නේ නැහැ. 12යි 40 ඒ විදිහටම ලියන්න පුළුවන් 12යි 32යි 40 කියලා. එයින් කියවෙන්නේ ඒක පස්වරු 12යි 40 බව. පෙරවරු නෙවෙයි. පෙරවරු නොවෙන්නේ මොකක් හින්දද කියලාත් මම ඔයාට කියන්නම් පස්සේ. පෙරවරු නෙවෙයි ඒක පස්වරු 12යි 40. පැය 24 සම්මතරලෝසු වේලාවෙන් ලියනකොට ලිවිය හැකි විශාලම සංඛ්‍යාව කීයද? ඔයාට හිතෙන්න පුළුවන් 12යි 59ද? එව නැත්තම් 24ද? නැත්තම් 23යි 59ද? සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව තමයි පුතේ 23යි 32යි 59. ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න. රාත්‍රී 11යි 59. අපි ලියන්නේ 23යි 32යි 59 කියලා. 24 කියලා වෙලාවක් අපි සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්නේ නැහැ. පැය 24 ඔරලෝසුවෙන් ලියනකොට 24 භාවිත කරන්නේ නැහැ. 24 කියලා කියන්නේ 24 වෙනි පැය කියලා කියන්නේ මධ්‍යම රාත්‍රී 12. ඒක හැබැයි අපි ලියන්නේ බින්දු 2යි 32යි බින්දු 2ක් හැටියට. ඒ කියන්නේ බින්දු 4ක් තමයි ලියන්නේ අතරමැදට 32ක් තියලා. ඒකට හේතුව ආදරණීය දුවේ පුතේ දිනයක් ආරම්භ වෙන්නේ නැත්තම් දවසක් ආරම්භ වෙන්නේ මධ්‍යම රාත්‍රී 12ට. ඒකනේ අපි අර 31st රාත්‍රියේ රෑ 12 වෙනකල් ඉඳලා රත්ඤ්ඤ දාලා අහස් කුරු දාලා සමරලා නිදාගන්නේ. ඉතින් රාත්‍රිය අවසාන වෙලා මධ්‍යම රාත්‍රිය උදා වෙන්නේ රෑ 12ට. එහෙමනම් රෑ 12ට තමයි දවසක් ආරම්භ වෙන්නේ. එතකොට ඔන්න ඔක්කොම 0 බින්දු වෙනවා. බින්දු 4ක් තමයි ඔයාගේ ඩිජිටල් ඔරලෝසුවේ වැටෙන්නේ. බින්දු 2යි 32යි බින්දු 2යි. ඊට පස්සේ ඔන්න තත්පර පැත්තෙන් එකතු වීගෙන යනවා වේගෙන්. ඊට පස්සේ මිනිත්තු පැත්තට එනවා. ඊට පස්සේ පැය පැත්තට එනවා. එමනම් දවසක් ආරම්භ වෙන්නේ මධ්‍යම රාත්‍රී 12ට නිසා මධ්‍යම රාත්‍රී 12 ලියන්නේ පැය 24ක් හැටියට නෙවෙයි බින්දු 4ක් හැටියට. ඉතින් ওই විදිහට තමයි අපිට මේ සම්මත ඔරලෝසු වේලාව ලියන්න පුළුවන්කම තියෙන්නේ. සම්මත ඔරලෝසු වේලාව ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ගැන තමයි මම ඔයාට කතා කළේ. අපි බලමු පෙරවරු 8:30. අපි කොහොමද සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්නේ? පෙරවරු 8:30 නිසා 8:30 එහෙමම ලියන්න පුළුවන්. හැබැයි ඉලක්කම් හතරක් නැති නිසා අපි මොකද කරන්නේ? මුලට බිංදුවක් දානවා. එහෙමනම් 0යි 8යි 32යි 30යි. පෙරවරු 8:30 ලියන්නේ 0යි 8යි 32යි 30යි. පස්වරු 3යි 20 කොහොමද අපි ලියන්නේ? පස්වරු 3යි 20 අපි කොහොමද ලියන්නේ? පස්වරු වෙලාවක් නිසා අපිට සිද්ධ වෙනවා මේකට පැය 12ක් එකතු කරන්න. 3යි 20ට පැය 12ක් එකතු කරාම පැය පැත්තටනේ 12ක් එකතු කරන්න ඕනේ. එතකොට මිනිත්තු පැත්තේ එහෙමම 20 තියෙනවා. පැය 12ට පැය 3ක් එකතු කරාම පැය 15යි. එහෙමනම් ලියන්න පුළුවන් වෙන්නේ පැය 15යි 20 කියලා. ඒක ලියනකොට හොඳට මතක තියාගන්න ඕනේ පැය 15යි 32යි 20 කියලා ලියන්න. ඉලක්කම් දෙකක් අතරට 32ක් තියන්න ඕනේ නිසා. රාත්‍රී 8යි 10 කියලා අපිට දෙනව වෙලාව. හැබැයි මතක තියාගන්න පුතේ රාත්‍රී 8යි 10 කිව්වට මේ රාත්‍රී කියන වේලාවත් අපි ගන්නෙ පස්වරු වේලාවන් හැටියට. දවසේ වරු දෙකක් තියෙනවා. එකක් පෙරවරුව අනිත් එක පස්වරුව. මේ දවසේ පැය 24 තියෙන මුල් පැය 12. ඒක හඳුන්වන්නේ දවසේ පෙර කොටසනේ. ඒ පෙරවරුව. ඊට පස්සේ යෙදෙන්නේ දවසේ පසුව යෙදෙන පැය 12 පස්වරුව. එහෙමනම් මධ්‍යම රාත්‍රී 12 ඉඳලා දහවල් 12 දක්වා තියෙන්නේ පෙරවරුව. දොළහ සහ දොළහෙන් පස්සේ දෙන වෙලාවේ ඉඳලා ආය මධ්‍යම රාත්‍රී 12 දක්වාම තියෙන වෙලාව හඳුන්වනවා පස්වරුව කියලා. මේ පස්වරුවේ සමහර විට වෙන වෙනවා මධ්‍යාහන කියනවා 12 ඉඳලා 1 දක්වා මධ්‍යාහන. ඊට පස්සේ එකෙන් පස්සේ ගොඩක් විට පස්වරුව තමයි යෙදෙන්නේ. එතකොට මධ්‍යාහන පස්වරුව සමහර විට රාත්‍රිය කියලාත් කියනවා. අපි මේ කතා කරන භාෂා භාවිතයේදී අපි මේ කතා කරන භාෂාවේදී සමහර විට විවිධ විදිහට මේ කාලය යොදනවා. උදේ කාලය පාන්දර කියනවා, අලුයම කියනවා, මධ්‍යාහනය කියනවා, පස්වරුව නැත්තම් හවස් කාලය කියලා කියනවා, රාත්‍රි කාලය කියනවා. හැබැයි අපි ලියනකොට ලියන්නේ පෙරවරුයි පස්වරුයි විතරයි. පෙරවරුව කිව්වේ මධ්‍යම රාත්‍රී 12 ඉඳලා දවල් 12 දක්වා, දවල් 12 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 දක්වා පස්වරු කාලය උදා වෙනවා. එමනම් රාත්‍රී 8යි 10යි කියලා කිව්වහම අපි දන්නවා රාත්‍රිය අයිති වෙන්නේ පස්වරුවට නිසා. පස්වරු වෙලාවක් ලියනකොට 12න් පස්සේ වෙලාවක් නම් ඒකට අපි පැය 12ක් එකතු කරන්න ඕනේ. එමනම් 8යි 10ට පැය 12ක් එකතු කරනකොට පැය පැත්තට තමයි 12 එකතු කරන්න ඕනේ. එහෙනම් 8ට 12ක් එකතු කරාම 20යි. එහා පැත්තේ තියෙනවා මිනිත්තු 10ක්. එමනම් 20යි 10. ඒක අපි ලියන්න ඕනේ 20යි 32යි 10 හැටියට. 20යි 32යි 10 හැටියට. අපි තවත් ගණන් දෙකක් කතා කරමු. යාළුවෝ කීප දෙනෙකුගේ නම් මතක් කරලා. විදුනි දුල්දිනි රස්නක වැව විද්‍යාලය, සවිද්‍යා සත්සරණී මහඳුල් වැව විද්‍යාලය මෙදවච්චිය, මනුජය හැවෙන්තැන්නේගම විද්‍යාලයේ හතර ශ්‍රේණි, හිමන්සි රුවින්දික අම්පාර දෙහිඅත්තකණ්ඩිය දියවිද්‍යාගම විද්‍යාලය, එම්.ජි. චාරුක ඉහළ බුල්නෑව විද්‍යාලය. අපට නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා විස්මි සිහර ඉහළ තම්මන්නෑව විද්‍යාලය. එවැගේම ශෙහාන් කවිඳු පැල්බැන්දියාව ප්‍රාථමික විද්‍යාලය, තරින්ද දාරක කළුආරච්චියාගම විද්‍යාලය, නවෝදයා දිසානායක ඉහළ බුල්නෑව විද්‍යාලය හතර ශ්‍රේණි, දෙව්මිනි පොළොන්නරුව හිඟුරක ප්‍රාථමික විද්‍යාලය, නඳුනි නේත්‍ර අනුරාධපුර පැල්බැන්දියාව විද්‍යාලය. අනුරාධපුර පැල්බැන්දියාව විද්‍යාලයේත් ගොඩාක් දරුවෝ අපිත් එක්ක පාඩමේ ඉන්නවා. එයාලා නිතරම එවනවා. ඔයත් එවන්න, ඔයාගේ නම අපි මතක් කරනවා ඔයා පාඩමේ ඉන්න බව. කවිඳු විදූස මණ්ඩවලගම ප්‍රාථමික විද්‍යාලය, ජී.එස්.පී. තිනායා හිඟුරක ප්‍රාථමික විද්‍යාලය හිඟුරක්ගොඩ, ප්‍රබෝධා සත්සරණී අරලගන්විල ප්‍රාථමික විද්‍යාලය, තරිඳු 5B මහයිලුප්පල්ලම ප්‍රාථමික විද්‍යාලය, ලුතිර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. තලාව ඉඳලා තමයි ලුතිර එවලා තිබුණේ. රවින්දි තිඹිරුවේ ප්‍රාථමික විද්‍යාලය, එවැගේම ලක්කිඳු අලුත්ය ප්‍රාථමික විද්‍යාලය අරලගන්විල, සසඳර කවුමින හැවෙන්තැන්නේගම විද්‍යාලය, සෙනුජ දින්හස් විද්‍යාලෝක විද්‍යාලයේ හිඟුරක්ගොඩ, මනුල ප්‍රමුදිත අනුරාධපුර හිරිවඩුන්න ප්‍රාථමික විද්‍යාලය, සේනිල දම්යුරු පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය, ඉනුකි එසන්සත් පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයෙන්ම තමයි. අයනිජා සෙනෙත්මි ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල, එවැගේම ඩී.එම්. හිරුස යොහාන් පොළොන්නරුව කොහඹ දමන විද්‍යාලය, සනුලි දහම්සා පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලය, නිතිස් මින්දින පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයෙන්මයි, සේජාන් හන්සන කැබිදිගොල්ලේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. එහෙමනම් ඔන්න ආදරණීය දූපුතුන් ගොඩක් අපිට නිවැරදි පිළිතුරු යොමු කරලා තිබුණා. අදත් අපි අහනම ප්‍රශ්නයක් නිවැරදි පිළිතුරු අපට යොමු කරන්න. ඔයාලා අපිත් එක්ක ඉන්න බව දැනෙනකොට අපට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම තමයි රජරට ගුවන් විදුලිය. ඔයාලා වෙනුවෙන් ගුවන් කාලයක් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා උතුරුමැද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අංශය ලොකු වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. කොරෝනා සමයේ රට වහනකොට ඔයාගේ අධ්‍යාපන අවකාශයන් ඔක්කොම ඇහිරෙනවා. ඒ ඇහිරෙන අධ්‍යාපනික අවකාශයන් නැවත සම්පූර්ණ කරන්න තමයි මේ උත්සාහය ගත්තේ. ඔයාට කවදා හරි මතක තියෙයි මෙහෙම වැඩසටහන් වලට සවන් දුන්න රට වහලා තිබුණු කාලේ කියලා. එවනම් ආදරණීය දුවේ අපි කතා කරමින් හිටියේ සාමාන්‍ය පැය 12 ඔරලෝසු වේලාවක්, පැය 24 ඩිජිටල් ඔරලෝසු වේලාවෙන් නැත්නම් සම්මත ඔරලෝසු වේලාවෙන් ලියනකොට ඒක ලියන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි බලමු තව එක ගානක්. පෙරවරු එකයි හතලි එකැනව මධ්‍යම රාත්‍රයෙන් පස්සේ පෙරවරු එකයි හතලිය පාන්දර ඔයා හොඳටම ගොරෝගරව නිදියන වෙලාවේ. පෙරවරු එකයි හතලිය කොහොමද අපි සම්මත ඔරලෝසු වේලාවෙන් ලියන්. එහෙමනම් අපට ලියන්න පුළුවන් එකයි හතලිය පෙරවරු වෙලාවක් හින්දා ඉස්සරහට බින්දුවක් දාලා බින්දුවයි එකයි තිත් දෙකයි හතලිහයි කියලා. පෙරවරු වෙලාවක් නම් අපි ඉලක්කම් හතරක් හදාගන්නවා විතරයි. ඒකට පැය 12ක් එකතු කරන්නේ නැහැ. ඉලක්කම් හතරක් හදාගන්න අපි මොකද්ද යොදන උපක්‍රමය? මුලට බින්දුවක් යොදනවා. බින්දුව කියන්නේත් පුතේ ඉලක්කමක්. බින්දුවට වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න බින්දුව යෙදෙන තැන අනුව බින්දුවට වටිනාකමක් ලැබෙනවා. ඕනෑම ඉලක්කමක මුලට බින්දුවක් යෙදුනොත් බින්දුවේ වටිනාකම කියවෙන්නේ. හැබැයි ඕනෑම ඉලක්කමක අගට බින්දුවක් යෙදුනොත් ඒ ඉලක්කමේ වටිනාකම 10 ගුණයකින් වැඩි වෙනවා. එකට බින්දුවක් දකුණු පැත්තෙන් එකතුනොත් 10යි. තවත් බින්දුවක් එකතුනොත් තවත් 10 ගුණයකින් වැඩි වෙනවා 100 වෙනවා. දෙකට බින්දුවක් එකතුනොත් දකුණු පැත්තෙන් 20යි. ඒකට තවත් බින්දුවක් එකතුනොත් 200ක් වෙනවා. 10 ගුණයකින් අගේ වැඩි වෙනවා. 100ට අගින් බින්දුවක් එකතුනම 1000 වෙනවා. 1000 කියන්නේ 100 10 ගුණය. එමනම් ආදරණීය දුවේ පුතේ බින්දුව කියන්නේ ඉලක්කමක්. එක කියන්නේත් ඉලක්කමක්. ඔයා ඉලක්කම් කීයක් දන්නවද? ඔයා දන්නේ ඉලක්කම් 10ක් විතරයි. මතක තියාගන්න. ඔයාගේ ටීචර්ත්, ඔයාගේ සර්ත්, ඔයාගේ ප්‍රින්සිපල් සර්ත්, මමත් අපි හැමෝම දන්නේ ඉලක්කම් 10ක් විතරයි. මේ ඉලක්කම් 10 යොදාගෙන අපිට ඕනේ අභිමත සංඛ්‍යාවක් හදාගන්න පුළුවන්. ඉලක්කම් කීපයක් එකතු කරලා මම 2 සහ 3 කියන ඉලක්කම් දෙක එකතු කළා 23 හදාගන්නවා. 2යි 3යි 5 කියන ඉලක්කම් 3 යොදාගෙන 235 හදාගන්නවා. 2යි 3යි 5යි 8 යොදාගෙන මම 2358 කියන සංඛ්‍යාව හදාගන්නවා. සංඛ්‍යාවක් කියන්නේ ප්‍රමාණයක්. ඉලක්කමක් කියලා කියන්නේ ඒ ප්‍රමාණය දක්වන රූපික අගයක්. එහෙමනම් අපිට මේ ඉලක්කම් යොදාගෙන පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් නිරූපණය කරන්න. එහෙමනම් ඔන්න තවත් එක ගණනක් අපි හදනවා. පස්වරු 9:55. පස්වරු 9:55. ඩිජිටල් ඔරලෝසු වේලාවෙන් නැත්නම් සම්මත ඔරලෝසු වේලාවෙන් නැත්නම් පැය 24 ඔරලෝසු වේලාවෙන් තියන්නේ කොහමද? 9:55ට එකතු කරනවා පැය 12ක් පස්වරු නිසා. 9:55ට 12ක් එකතු කරාම මිනිත්තු පැත්තේ 55යි 9ට 12ක් එකතු කරාම 21යි. එහෙමනම් 9:55 පස්වරු එකට 12ක් එකතු කරාම 21:55යි ඒක ලියන්නේ 21:32:55 හැටියට. 21:32:55 හැටියට. එහෙමනම් පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හිටපු අසෙන් සුලක්ෂණ කැබිදිගොල්ලේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාල නිතිස් මින්දින පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ පියුමි සත්මිනි පොළොන්නරුව කොහොඹ දමන විද්‍යාලය, දැහැමි විමන්සලා පොළොන්නරුව කනිෂ්ඨ විද්‍යාලය, මෙතිර ශ්‍රී රාහුල විද්‍යාලයේ පූනෑව, දෙව්මිනි උපේක්ෂා පොළොන්නරුව හිඟුරක ප්‍රාථමික විද්‍යාලය, තිනායා පලිහවඩන පොළොන්නරුව හිඟුරක ප්‍රාථමික විද්‍යාලය, කවිඳු විදූස මණ්ඩවලගම ප්‍රාථමික විද්‍යාලය, සවින්ද්‍යා සත්සරණි මහදුල්ලේ මහවිද්‍යාලය, මනුප්‍රභා අනුරාධපුර සනපාලි ජාතික පාසල, මිනුල් සස්මිත රණජයපුර මහවිද්‍යාලය, එවැගේම DJB මිනුරි ගල්කිරියාගම විද්‍යාලය, එවැගේම තිසඳ දෙනුවන්, එවැගේම දිනන්‍යා ඉනුකි පොළොන්නරුව CWW කන්නංගර ප්‍රාථමික විද්‍යාලය, ටෙනුජි සෙනල්ලා අනුරාධපුර සන්නපාලි බාලිකා ජාතික පාසලේ, නෙතුලි දෙහන්සා පොළොන්නරුව විද්‍යාලෝක ප්‍රාථමික විද්‍යාලයේ, රසංජන ඉඳුවර පරවහගම ප්‍රාථමික විද්‍යාලය. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි අද පාඩමෙන් සමුගන්න තමයි හදන්නේ. ඔන්න අදත් ඔයාට වටිනා ශිෂ්‍යත්ව පාඩමක් අරගෙන ආවා. පාඩමෙන් සමුගන්න කලින් ඔයාට ප්‍රශ්නයක් දෙනවා. ලියාගන්න පුළුවන් වේද ඉක්මනට? ලියාගන්න ප්‍රශ්නය ගඩොලක බර එම ගඩොලේ සම්පූර්ණ බරෙන් 3/1 සහ තවත් කිලෝග්‍රෑම් 6කි. ගඩොලක බර එම ගඩොලේ සම්පූර්ණ බරෙන් 3/1 සහ තවත් කිලෝග්‍රෑම් 6කි. ගඩොලේ සම්පූර්ණ බර කොපමණද? මං අපහු කියන්නම්. ගඩොලක බර එම ගඩොලේ සම්පූර්ණ බරෙන් 3/1 සහ තවත් කිලෝග්‍රෑම් 6කි. ගඩොලේ සම්පූර්ණ බර කොපමණද? එමනම් නිවැරදි පිළිතුරු යොමු කරන්න 0.71 80.76 77.3 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින්. 0.7176 7773 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් එවන්න. එමනම් ආදරණීය දුවේ පුතේ, ඔබේ අනාගතයට යහපතක්ම උදා වේවා. එමනම් මේ සොඳුරු සැන්දෑවේ ඔයා මහන්සි වෙලා කරන වැඩවල ප්‍රතිඵල කවදා හරි අනාගතයට ලැබෙයි. රජරට සේවයේ රජරට ගුරු ගෙදර ශිෂ්‍යත්ව පාඩමින් මම සමු ගන්නවා. මම ඩී.එස්. සරත් ගුණතිලකස සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. ආයිබුවන් වාසනාව.